ගරු වේලකුමාර් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
තියෙනවා. ගෞරව ප්‍රදී සභානායකවරුනේ, இன்று நீதி அமைச்சி மற்றும் அரசியல் மறுசீரமைப்பு தொடர்பான அமைச்சினது விடயங்கள் தொடர்பாக ஓரிரு விடயங்கள் குறிப்பிடலாம் என நினைக்கின்றேன். குறிப்பாக இன்றைய தினத்திலே தேர்தல் மறுசீரமைப்பு தொடர்பாக இங்கே பேசப்பட்டது. இந்த தேர்தல் மறுசீரமைப்பை பற்றி பேசுகின்ற போது இன்று நாடு வங்குரோத்து நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. பொருளாதாரம் வங்குரோத்து அடைந்திருக்கின்றது. மக்கள் வங்குரோத்து அடைந்திருக்கின்றார்கள். இன்று மக்கள் பட்டினியை எதிர்நோக்கி இருக்கின்றார்கள். இந்த சிக்கலான நிலைமைக்கு இன்றைய தேர்தல் முறைதான் காரணம் என ஒரு காரணத்தை தேடிக்கொள்ள பார்க்கின்ற நிலைமையை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. எனக்கு முதல் பேசிய கஜேந்திரகுமார் அவர்கள் சொன்னது போல, உலகத்திலே இருக்கக்கூடிய தேர்தல் முறைகளிலே இன்று இருக்கக்கூடிய இந்த விகிதாசார முறையானது மக்களினுடைய அபிலாசையை பிரதிபலிப்பினை மிக சிறந்த முறையிலே கொண்டு வந்து தருகின்ற ஒன்றாக இருக்கின்றது. அவை இந்த தேர்தலில் முறையை குற்றம் சாட்டி இந்த ஏற்பட்டிருக்கக்கூடிய மேற்கொண்டிருக்க தவறுகளை மூடி மறைத்துக் கொள்ள பார்க்கின்ற ஒரு செயற்பாட்டை தான் நாங்கள் இங்கே காணுகின்றோம். இது இன்னும் ஒரு தவறை இழைக்கின்ற செயற்பாடாக அமையுமே ஒழிய நாட்டின் பிரச்சனைகளுக்கு தீர்வை தருகின்ற ஒன்றாக அமையாது என்பதை இந்த இடத்திலே நாங்கள் ஞாபகப்படுத்த வேண்டும். குறிப்பாக எங்களது நாடு சுதந்திரமடைந்ததிலிருந்து இன்று வரையான காலப்பகுதியை எடுக்கின்ற போது தேசிய குற்றங்கள், தேசிய கொள்ளைகள், தேசிய சொத்து கொள்ளை அடிக்கப்படுவது, தேசிய இந்த சொத்துக்கள் ஊழல் மோசடிகளுக்கு உள்ளாக்குவது என்பது இந்த நாட்டினுடைய ஒரு பாரிய பிரச்சனையாக இருந்து வந்திருக்கின்றது. இந்த நாட்டிலே இருக்கக்கூடிய சட்ட திட்டங்கள், இந்த நாட்டிலே இருக்கக்கூடிய சட்ட நடைமுறைகள் இவற்றை கட்டுப்படுத்துவதற்கு தவறி இருக்கின்றது, அல்லது அவை அந்த சட்ட திட்டங்கள் போதாதவையாக இருந்திருக்கின்றது. குறிப்பாக அண்மித்த 2 தசாப்த காலப்பகுதியிலே தேசிய கொள்ளைகள், தேசிய குற்றங்கள் என்பது வந்து மிகப்பாரிய அளவிலே அதிகரித்து காணப்படுகின்றது. இன்று இந்த நாடு வங்குரோத்து நிலையில் இருக்கின்றது என்றால் இந்த தேசிய குற்றங்களை கட்டுப்படுத்தக்கூடிய நிலைக்கு இங்கே இருக்கக்கூடிய சட்டங்கள் சரியான முறையிலே அமுலாக்கப்படாமை, நடைமுறைப்படுத்தப்படாமை என்பதை நாங்கள் கூற வேண்டும். உதாரணங்களை நாங்கள் எடுத்து கூறுகின்ற போது, நாங்கள் இந்த நாட்டிலே ஏற்பட்டிருக்கக்கூடிய அநியாயங்கள், 83ஆம் ஆண்டினது ஜூலை கலவரம், இந்த நாட்டிலே இருக்கக்கூடிய தமிழர்கள் பச்சை பச்சையாக கொல்லப்பட்டார்கள், எரிக்கப்பட்டார்கள், சொத்து அளிக்கப்பட்டது, அவர்கள் தங்களது பிரதேசங்களை விற்று அகன்று சென்றார்கள், நாட்டை விட்டு வெளியேறினார்கள். ஆனால் எந்தவித நியாயமும் இங்கே இருக்கக்கூடிய சட்டத்திற்குள் கிடைக்கப்பெறவில்லை. ஏன்? அதிலிருந்து வருகின்ற போது அண்மைய உயிர்த்த ஞாயிறு தாக்குதலிலே பாதிக்கப்பட்டவர்களுக்கு நியாயம் கிடைக்கப்பட்டதா? அல்லது கடந்த காலத்திலே முஸ்லிம் மக்களுக்கு எதிராக நடைபெற்ற வன்முறைகளுக்கு எதிராக நியாயம் கிடைக்க பெற்றதா? இன்றும் வடக்கு கிழக்கு யுத்தத்திலே காணாமலாக்கப்பட்ட அந்த பிள்ளைகளை தேடி அலைகின்ற தாய்மார்களுக்கு நியாயம் கிடைக்க பெற்றதா என்றால், அதனை செய்வதற்கு இங்கே இருக்கக்கூடிய இந்த நீதி முறைமை, நீதிமன்றங்கள், இந்த முறைமை வந்து இயலாமை நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது என்பதை சொல்ல வேண்டும். மறுபக்கமாக தேசிய சொத்துக்கள், அண்மை காலங்களிலே எங்களுக்கு தெரியும், இலங்கையினுடைய மத்திய வங்கியினுடைய மோசடியாக இருக்கலாம், அல்லது சீனி வரி மோசடியாக இருக்கலாம், அதே போல எண்ணெய் வரி மோசடியாக இருக்கலாம், இவ்வாறான எந்த ஒன்றின் மீதும் ஒரு நீதி சார்ந்த செயற்பாட்டை மேற்கொண்டு குற்றவாளியை, அந்த குற்றவாளிக்கு எதிராக ஒரு தண்டனையை ஏற்படுத்தக்கூடிய நிலைமை எங்களுடைய நீதித்துறையிலே அல்லது எங்களுடைய இந்த சட்ட திட்டத்துக்குள் காணப்படாமல் இருக்கின்றமை துர்பாக்கியமானதாக இருக்கின்றது. அவை நாங்கள் அதிகபட்சமாக இந்த தேசிய குற்றங்கள் தொடர்பாக நாங்கள் கவனம் செலுத்த வேண்டிய நிலைமை வந்து காணப்படுவதை நாங்கள் குறிப்பிட வேண்டும். கரு நியோஜ கதாநாயக துமரி விசேஷம் அத அதிகரண அமாத்தியான்சே பிலிபந்த அப்படி கதாகரண கொட்ட அப்படி மேத்த காலேதி தக்கினுவா மே ரட்டத்துல ஜாதிக அபராதம் ஜாதிக சம்பத் கொள்ளக்காம ஜாதிக சம்பத் கொள்ளக்காம කියන එක දිගින් දිගටම සිදු වෙන කාර්යයක් බවට පත් වෙලා තියෙනවා. ඒනට අපේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය අනුව මේක මැඩපවත්වා ගන්නට. එහෙම නැත්නම් ඒ චූදිතිය අඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කරන්නට අපෝසත් වෙලා තියෙනවා. දැන් අපි පෑදිලිවම අපි කියන්නට ඕන මෑත කාලයේදී මා බැංකුව මංකොල්ලකෑම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සීනි බදු වංචාව වෙන්න පුළුවන්, පොල්තෙල් බදු වංචාව වෙන්න පුළුවන්. ඒ වගේම අපි අද ගත්තාම මේ රට බංකොලොත්භාවයට පත් වෙලා තියෙනවා. මේ බංකොලොත්භාවයට පත් වෙලා තියෙන්නේ ජාතික තීරණ ගැනීමේදී වැරදි තීරණ අරගෙන ඒ වැරදි තීරණ මත තමයි අද ජනතාව දුක් විඳින්නේ. මේක ජාතික අපරාධයක්. දැන් ජාත්‍යන්තරය කියනවා, UNO කියනවා, ජාත්‍යන්තරය කියනවා මේ ආර්ථික ඝාතකයෝ අඳුනාගෙන දඬුවම් ලබා දිය යුතුයි කියලා. ඒනට අපි දන්නවා අපේ රටේ තියෙන මේ නීති පද්ධතිය තුළ, අපේ රටේ මේ ක්‍රියාත්මක වෙන නීතිය තුළ මේ ආර්ථික ඝාතකයෝ අඳුනාගෙන ඒ ඝාතකයෝ අඳුනාගෙන ඒ සඳහා නීතිමය කටයුතු කරලා ඒ වෙච්ච පාඩුව ලබා ගැනීමට මේ නීතිය තුළ අපෝසත් වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය කටයුතු අපි කරන්නට වෙනවා, ප්‍රතිපාදන කරන්නට වෙනවා. මින් පස්සේ හරි මෙවැනි දේවල් නතර කරගන්නට ඕනේ නම් අපි ඒ පිළිබඳව ඒ සඳහා අපි අවශ්‍ය කටයුතු කරන්නට වෙනවා කියන එක අපි මතක් කරන්න ඕන. දැන් අපි දකිනවා මේ IMF එක අරා අපිට ප්‍රතිපාදනයක් ලබා ගන්නට ඕනේ නම් ණය රීෂෙඩියුල් කරගන්න ඕනේ. ඒ රීෂෙඩියුල් කරගන්නකොට චීන පිළිබඳ ප්‍රශ්නයක් එනවා. දැන් සමහරු මේක අරවන්න අදනවා, මේ චයිනා ගෝ හෝම් කියලා අරවන්න අදනවා. දැන් අපි දන්නවා චීනෙන් ණයගත්ත කණ්ඩායමේ පාර්ලිමේන්තුව ඉන්නවා. චීනෙන් ණයගත්ත කණ්ඩායමේ පාර්ලිමේන්තුව ඉන්නවා. එතකොට මේ ආර්ථිකය ඝාතනය කරපු කණ්ඩායම මේ පාර්ලිමේන්තුව ඉන්නවා. ඒ ණය අරගෙන වැරදි ආයෝජනවලට දාපු කණ්ඩායම මේ පාර්ලිමේන්තුව ඉන්නවා. ඒ ණය අරගෙන ඒ ණය හොරා කාපු කණ්ඩායම මේ පාර්ලිමේන්තුව තුල ඉන්නවා. අපි චීනෙට අත දික් කරන්න ඉස්සරලා අපි මේ කණ්ඩායම අඳුනගෙන නීතිමය කටයුතු කරන්නට ඕන. එක උදාහරණයක් කියන්නම්. අපිට 2020 අපි බණ්ඩාර අපේ රටට 2020 රටට ගුවන් යාන ගමනාගමනය සිදු වෙනවා 25576 වාරයක් සිදු වෙනවා. 25576 වාරයක් සිදු වෙනවා. එහෙම සිදු වෙනකොට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරා 24931 වතාවක්. ඒ වුණාට අපි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරා
පන්සිය පහයි
වතාවල් තියෙනවා. එතකොට අපිට පෑදිලිවම මේ එක උදාහරණයක් ඇති. මේ ණය අරගෙන වැරදි තීරණ අරගෙන වැරදි ආයෝජන වලට යොමු කරලා අද රට බංගලොත්භාවයට පත් කරලා තියෙන මේ තත්වයට ඇති කරපු අද මේ ජාතික අපරාධ කරපු කට්ටිය පොත් ලියනවා, සම්මන්ත්‍රණ තියනවා. ඒතුමාලාට එරේව නීතිමය කටයුතු කරන්නට මේ නීතිය අපෝසත් වෙලා තියෙනවා. අද මේ රජයට අපි කියන්නට ඕනේ ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. ඒවට ජනතාවගේ ප්‍රසාදයක් නැති මේ රජය අද ජාතික වත්කම් විකුණන්නට ලෑස්තුදාගෙන යනවා. ජාතික වත්කම් පිටරටවල් වලට දෙන්නට විකුණා දමන්නට දැන් ලෑස්තු කරගෙන යනවා. එතකොට මේ සිදුවෙන අපරාධයට ඉදිරි කාලයේදීත් මේ සඳහා මේ කරන රටට ජාතියට කරන අපරාධයට අපි යම්කිසි විදියක නීතිමය දෙයක් කරන්න පුළුවන්ද කිව්වොත් එතනත් ඒ නීතිමය කටයුත්තක් කරන්නට බැරි තත්වයකට තමයි මේ නීති පද්ධතිය තියෙන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම අධිකරණ ඇමතුමාගෙන් අපි ඉල්ලනවා මේ ජාතික අපරාධ නතර කරන්නට, මේ ජාතික වශයෙන් අපේ තියෙන වත්කම් වලට ජාතික වශයෙන් වැදගත් වෙන අපේ මේ සම්පත් වලට වෙන ආනිය නතර කරගන්නට. එහෙම නැත්නම් ඒ රටට කරන අපරාධය අපි නතර කර ගැනීමට යම්කිසි විදියක නීතිමය අපි ප්‍රතිපාදනයක් ඇති කරන්නට ඕනේ. ඒ වගේම ඒ අපරාධ කරුවන් අඳුනගෙන ඒ අවශ්‍ය දඬුවම අපි ලබා දීලා මේ ආර්ථිකය අරියාකාරවට ගොඩනගන්නට අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ කියන එක මම ඉල්ලනවා. ස්තුතියි.
බොහොම ස්තුති කරු මන්ත්‍රීනි. කරු ගෙවිඳු කුමාරතුංග මැතිතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක්
තියෙනවා. මුලසනිය ඔබන නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මේ පාර්ලිමේන්තුවෙන් ඇහුණා අමුතු හඬක්. Gesati. China, go home. Handak. Gota, go home. Wagema, ekriyavaliyata, e mantriwaraya, nayakathwaya denawalu. Amerikanu thanapathitumiyage, Twitter paniwida pariksha karama, apita peni yanawai handa nagune kohinda kiyala. E handa nagenne, me demala jathika sandhane mantriwaru, me rate Amerikanu thanapathitumiya hamuwimen passe. එතුමියෙහි ඡායාරූපිකුත් ඉදිරිපත් කරලා තිබුණා. දැන් මේ සභාව තුල පොදුවේ රට වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු මේ දෙමළ ජාතික සන්ධානය සහ අනිකුත් දෙමළ ජාතික මන්ත්‍රීවරු ඔවුන්ට එරෙහිව කරන කරුණු හැටියට දැකීම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මේ සභාවේ බහුතරයක් මන්ත්‍රීවරු සමානුපාතික ඡන්ද ක්‍රමය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටින්නේ එය වංචාවට දූෂණයට දොරටුවක් නැත්තම් උල්පතක් විය ඇති නිසා. එතකොට ඒ වංචාව දූෂණය පිටු දකින මහජන නියෝජිතයේ ගොඩනගා ගැනීම සඳහා කරන යෝජනාවත් උන් දකිනවා නම් කිසියම් ජාතියකට හෝ ජනවර්ගයකට එරෙහිව කරන යෝජනාවක් හැටියට මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි දැන් මේ සිංහල භාෂාව සම්බන්ධයෙන් නැවතත් නීති විද්‍යාලයේ ඉගැන්වීමත් විභාග පැවැත්වීමත් සිංහල භාෂාව නැත්නම් ස්වදේශීය භාෂා අතහැර යෑම තුළ ඇති වී ඇති සංවාදය දෙසට හැරුණොත් එහෙම. අපි දැක්ක මේ උගත් නීතිඥයන් මාර ජනාධිපති නීතිඥ මහතෙකුත් කරුණු දැක්වුවා. එතවශයෙන්ම එතුමා මන් දන්නේ පාර්ලිමේන්තුව ආවේ කොහොමද කියලා. කිසියම් දේශපාලන නායකයෙක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම වෙනුවෙන් පමණක් මේ පාර්ලිමේන්තුවට කවුරු හරි ඇවිල්ලා ඉන්නෝ නම් අධිකරණ ඇමතුමනි, ඒක අල්ලසක් පගාවක් නෙවෙයි. මම ඉල්ලා සිටින ඔබතුමාගෙන් ඒ ගැන පරීක්ෂා කරන්න කියලා. කිසිම දේශපාලන රැස්වීමක අපි දැකෙක් නැති. ඒ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙත්ත මොහොතේ දේශපාලන ක්‍රියාවලිය තුළ නොතිය දෙන්නේ එක්කෙනෙක් අධිකරණ ඇමති වෙලත් හිටියා. මොකද්ද කරේ? කිසියම් රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් උසාවියේ පෙනී සිටීම මේ මහජන නියෝජිත කීමට සුදුසුකමක්ද? නැත්නම් ඒක අල්ලසක්ද? කරුණාකර මේ ගැනත් කටයුතු කරන්න. දැන් එතුමා කියනවා මේ පොත් තියෙන්නේ ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි ලෝකයේ තියෙන විශාල රටවල් සංගය දැන් රටවල් ගණනකුත් සඳහන් කරා. කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදී වශයෙන් නවසීලන්තය. දැන් මේවා ඇත්ත වශයෙන්ම ස්වදේශිකයන්ව පලාවාහැර මංකොල්ලාකාරී ලෙස අල්ලගෙන මේ ඉංග්‍රීසිකරණයට යටත් කරපු රටවල්. දැන් එහෙමනම් අධිකරණ ඇමතුමනි කාර් එකක් පැහැරගත්තම ඔබතුමල්ලගේ උසාවියෙන් ඒ අයිතිය දෙන්න ඕනේ කාර් එක පැහැරගත්තු මිනිහා. පිටමක් අල්ලගත්තම ඒ මිනිහ තමයි සුදුසු වෙන්න ඕනේ. අපි උදාහරණයට ගන්න කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාවනි. ඒ රටවල ස්වදේශිකයන්ව පලවා හැරලා ඒ භූමිය අල්ලගෙන බලහත්කාරයෙන් ඉංග්‍රීසි ආධිපත්‍යය පවත්වාගෙන යන රටවල් නම් අපේ උදාහරණ මොනවද? මේ සදාචාරයක් තියෙන්නේ කොහෙද? එතකොට දැන් අනිත් කාරණේ තමයි මේ ඉංග්‍රීසි භාෂාවෙන් දැනුම තිබීම. කරුණාකරලා කියවල බලන්න සිංහලෙන් අපි කියන කරුණු පිළිගන්න කැමති නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන්ම ලිවිච්ච විශාල සාහිත්‍යයක් තියෙනවා. හෙන්රි හිචින්ස්ගේ The Language Wars, History of Proper English කියවල බලන්න කොහොමද ලෝක ඉංග්‍රීසි භාෂාව ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා ඔක්ස්ෆෝඩ් ඩික්ෂනරියේ ඒ අර්ථකථන ලෝකයේ අර්ථකථන බවට පත් කිරීම සඳහා උන් කොතරම් මුදලක් කොතරම් ශ්‍රමයක් ලෝකේ පුරා පවත්වාගෙන යනවද කියලා. එතකොට එලෙන් ටිෆින් ඇතුළු ලේඛකයන් තිදෙනෙක් ලියු Empire Rights Back, Empire Strike Backs නෙවෙයි. අධිරාජ්‍ය නැවත පහර දීම නැත්නම් ප්‍රතිපහර දීම නෙවෙයි. අද සිද්ධ වෙන්නේ භාෂාව හරහා අධිරාජ්‍ය නැවත ලිවීම, ප්‍රතිලිවීම. ඒ වගේම රොබර්ට් මැක්‍රම්ගේ How the English Language Became the World Language මේ කෘති පරිහරණය කළ බලන්න බ්‍රිතාන්‍ය ජාතිකයන් නැත්නම් ඉංග්‍රීසි ජාතිකයන්ම ලියපු කොහොමද උන් මේ ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍ය පවත්වාගෙන යන්නේ කියලා. ඇයි අපිට ඒ ඉංග්‍රීසි භාෂාවෙන් ওই ලෝකෙම නඩු තීන්දුව පරිවර්තනය කළ උන් කරන පොත් ඇයි අපිට සිංහලට පරිවර්තනය කරන්න බැරිද? මේ රටේ නිදහස් අධ්‍යාපන හරහා බිහි වෙච්ච නීති උපාධිධාරී නීතිඥයන් 100කට එක්කෙනෙක් එක වැදගත් පොතක් සිංහල භාෂාවට පරිවර්තනය කරා නම් මේ සාහිත්‍ය අද අපිට නැද්ද? ඊළඟ කාරණේ තමයි අපි දිගින් දිගටම අධිකරණ ඇමතුමනි ප්‍රශ්න කරනවා ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩු තීන්දුව. අපේ පනත්වල අපි සඳහන් කරනවා අගට යම්කිසි විදිහක පරතරයක් පිහිටියොත් සිංහල භාෂා පිටපත නිවැරදි පිටපත වලට සලකනු ලැබේ කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු තීන්දුවත් ඒ පනත සම්බන්ධයෙන් කෙටුපත සම්බන්ධයෙන් විග්‍රහයක් මේ ගරු සභාවටත් ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණ. මොකද්ද මේ? අපි ඇවිල්ලා තින්නේ මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු තැනකට. මේ 1956 ඒ අරඹ ගමන 1977 න් නොපිට පෙරලන්න පටන් අරන් අපි ජාතියක් හැටියට රාජ්‍යයක් හැටියට විජාතිකත්වයේ ගිල්ලා දමන අපේ ස්වාධිපත්‍යයේ සහ මුලින්ම අහෝසි කරන ගමනක අවසානය කරා මේ ඇවිල්ලා. එක්කෝ අපි අපේ සුදායිතික පදනම මත අපේ ශිෂ්ටාචාර පදනම මත මේ බියසුළු නිවට නියාලු ජීවිතය එහෙමත් නැත්නම් රාජ්‍ය පාලනය අතහැර අපේම වූ ගමනක් අපේම වූ මේ ශිෂ්ටාචාර පදනම මත සිටගෙන දෙපෙයින් සිටගෙන යන ගමනක් ආරම්භ කළ යුතු තැනකට අපි පැමිණි සිටිනවා. එසේ නැත්නම් මේ පෙනී යන්නේ අපි ක්‍රමානුකූලව ඔව් අවුරුදු 2500ක ඉතිහාසයක් අපිට තියෙනවා. අපිට ලිඛිත ඉතිහාසයක් තියෙනවා. චීනෙට විතරයි අපි වෙන ලිඛිත ඉතිහාසයක් තියෙන්නේ ලෝකෙම. ඔය කතා කරන කිසිම ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන රටක රාජ්‍යයකට එවැනි ඉතිහාසයක් නැහැ. අවුරුදු 600ක් ඉක්මවාගේ ඉතිහාසයක් නැහැ. ඔවුන් ලතින් භාෂාවෙන් තිබ්බ බයිබලය පරිවර්තනය කරගත්තේ මීට අවුරුදු 600කට ඉස්සෙල්ලා. එංගලන්තයේ නැගිටීම වෙන්නේ එතන පටන්. ඒත් අපිට අතීතයක් තියෙන බව ඇත්ත. ඒ අතීත උරුමය මත අපි දෙපෙයින් සිටගන්න සූදානම් නැත්තම් අපි ඒ අපේ අතීත මුතුන් මිත්තන් පරපුරෙන් රැකදුන් අපේ ඒ රාජ්‍ය අපේ ඒ සભ્યත් උරුමය අවසානය කරා යන මොහොතක් කරා අපි යමින් තිබෙනවා. ඒ නිසා අපි දකින්නේ නම් මේ රටේ ජනතාව බරපතල ලෙස සිටිය යුතු තිබෙනවා.
කර්මන්තවන්ත මිනිත්තු දෙකක් කාලයක්
අපි ත්‍රස්තවාදය පරාජය කරමින් පස්සේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක ජනවරමක් නිර්මාණය කරේ ඒ අපේ යුද බිමේ ලැබූ ජයග්‍රහණය ත්‍රස්තවාදයේ මගින්. මේ කතා කරන මහතුරු එදා කොහෙද හිටියේ? අද මේ කතා කරන මහතුරු එදා ත්‍රස්තවාදයට උඩුගෙඩි දුන්නේ නැද්ද? ත්‍රස්තවාදය භාවිතා කරමින් අවිය භාවිතා කරමින් තමන්ගේ මේ රට සීසී කඩ බෙදා තමන්ගේ භූමි වෙන් කර ගැනීමට දැරූ උත්සාහයේ පරාජය කරමින් පසු ඒ ත්‍රස්තවාදයේ අවියක් කොටගෙන 13 වෙනි සංශෝධනයේ පටන් ලබාගත් සියලු සංශෝධන ප්‍රතික්ෂේප කරමින් ඒකීය රාජ්‍ය ශක්තිමත් කරන ව්‍යවස්ථාවක් වෙනින් තමයි 69 ලක්ෂයක ජනවරමක් ලැබී තින්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මොනම අයිතියක්වත් නැහැ අද ෆෙඩරල් රාජ්‍යයක් ගැන කතා පවත්වන්නට. ඒ ගැන සරුංගල් යවන්න, ඒ ගැන අදහස් විමසන්න එතුමාට යුතුයකමක් තියෙන්නේ. 69 ලක්ෂයක් ගෝඨාභය ජනාධිපතිතුමාට ඒ සෞභාග්‍යය දැක්මේ දුන්න ජනවරම වෙනුවෙන් පෙනී සිටීම සඳහා පමණයි. අවසාන වශයෙන් මම මේ උපටිනිය දක්වා මගේ කතාව අවසන් කරන්න කැමතියි. ඉංග්‍රීසි අධ්‍යාපනය හා බලපෑම අපසතු වූ තාක් සියල්ල පැහැර ගෙනුණු අතර තවදුරටත් අප පිළිබඳ නොදන්නා, අපගෙන විශ්වාස නොකරන, අපේම මිනිසුන් ගැන දොම්නසටපත් අමුත්තන්ට පුදන වටනා කිසිදු දෙයක් ඉතුරු නොකරගත් අධ්‍යාත්මික අවජාතකයන් අහිනක් බවට අපපත් කෙරින්. මේ කියන්නේ සිංහලවත් සිංහල ජාතිවාදීෙක් එහෙම නෙවෙයි. මේ කියන්නේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි. ඒ නිසා මේ ජාතියක පදනම නැගී සිටි ජාතින් ඕනෙම ජාතියක් අධ්‍යයනය කරන්න එංගලන්තයේ වේවා, ජපානයේ වේවා, චීනයේ වේවා, ඊශ්‍රාලයේ වේවා, රුසියාව වේවා අධ්‍යයනය කරන්න, කොරියාව වේවා, ඔවුන් නැගී සිටියේ ඔවුන්ගේ මව්බස පදනම් කරගෙන. ඒ නිසා අපි මේ යන ජාතියත් රටත් ස්වාධීනත්වයත් අහිමි කරගන්නා ගමන වෙනුවට අපේ මව්බස මත පදනම් වූ, අපේ ජාතිකත්වයේ මත පදනම් වූ අලුත් ගමනකට මුල පුරමු. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීමනි. ගරු නිමල් සිරිපාද සෙල්ලමැතිතුමා.
ගෞරවනීය ඔජ්ජ කතානායකතුමනි, අද දින වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැල්ශීෂය පිළිබඳව අදහස් දක්වන ලද ආණ්ඩු පක්ෂයේ ත්‍රිපක්ෂයේත් මැති ඇමතිතුමල්ලා සියලු දෙනා වෙත මගේ ස්තුතිය පුද කරන්නට කැමැති. වටිනා අදහස් රාශියක් සහ සැක දුරුකර ගැනීම සඳහා ප්‍රශ්න රාශියක් ඇහුවා. මුලින්ම මම කතා කරන්නට කැමැති ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිළිබඳව. ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මේ සභාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ඒක ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවයනේ. ප්‍රායෝගිකව මේ රටේ ආර්ථිකය සඳහා, ආර්ථික ප්‍රවර්ධනය සඳහා විශාල අපේ බදු ගෙවන ජනතාවගේ, දුප්පත් ජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් කාබාසීනය කරන මේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීම ඇර වෙනත් අපිට ආර්ථික ප්‍රගමනයක් නැත. විශේෂයෙන්ම දැනට රුපියල් බිලියන 1 රුපියල් නෙමෙයි එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් පමණ ණය වෙලා තියෙනවා. ඒ වගේම අපිට අපසතු කිසිම ගුවන් යානයක් නැහැ. තියෙන සියලුම ගුවන් යානයන් අපි බද්දස ගත්තේවා, ලීස් එකකට ගත්තේවා තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සඳහා මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී අපි ඉතා පැහැදිලිව කියලා තියෙනවා 151ක් ශ්‍රී ලංකාව සතුව තබාගෙන 49ක් තමයි අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට යොදවන්නේ. ඒ වගේම එහිදී අපි බලාපොරොත්තු වෙනවා එහි පරිපාලනය අර එමිරේට් සමාගමට දුන්නා වගේ අපි ඒ එන ආයෝජ්‍යකයාට ලබා දෙන්න. මේ පිළිබඳව මත දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ඒ වගේම ග්‍රවුන්් හැන්ඩලින් සහ ශ්‍රී ලංකන්. මේ තුනම එකට දෙනවද එහෙම නැත්නම් වෙන්වෙන් වශයෙන් දෙනවද කියන එකද? ඒ කාර්යය පිළිබඳ අවසාන තීරණයක් කරන්නේ. ඒ තීරණය ඉතා ඉක්මනින් ගැනීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව තියෙන භාණ්ඩාගාරයේ තියෙන කමිටුව මගින් මඟ පෙන්වීමක් කරනවා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට ආවම අපි ඉතා ඉක්මනින් ඒ ක්‍රියාවලිය ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව කරනවා. ඒ වගේම මේ පාරදෘශ්‍ය භාවයෙන් ඒ කරන්නට ඉස්සෙල්ලා මම මේ ගරු සභාවට ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අතීතය ගැන දැන් කතා කළ වැඩක් නැහැ. මේ අතීතයේ වෙච්ච දේවල් නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම එයාබස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුට පගාවක් දීලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වුණා. දැන් අපි එයාබස් සමාගමට විරුද්ධව ආබිට්‍රේෂන් නඩු පැවරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. එයින් අපි අපේ වන්දියකුත් අපි ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව එංගලන්තයේ නීතිඥ සමාගමකට දැනට ඒ අපි බාර දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කාටවත් අපි එකින් ගැලවිලා යන්න අපි ඉඩ කඩ සලකන්නේ. ඊළඟට ශ්‍රී ලංකන් එයා සමා ශ්‍රී ලංකන් සමාගමගෙම ඔක්කොම මේ ගුවන් යාන 23ම අරන් තියෙන්නේ බද්දට. දැන් සමහර ඒ ගත්ත කල් බද්ද යටතේ ගත්ත බද්ද ඉර මාර්තු මාසෙ ඉවර වෙනවා, අප්‍රේල් මාසෙ ඉවර වෙනවා, ජූනි මාසෙ ඉවර වෙනවා. මේ වෙනුවෙන් තවත් යාන බද්දට ගත්තේ නැත්නම් යාන ගමන් වාර සිය ගාණක් අපිට මේ එන ටුවරිස් සීසන් එකේදී කැන්සල් කරන්න වෙනවා. ඉතින් මේගොල්ලෝ හන්නේ මේව බද්දට ගන්න කියලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරනකන් මේ අපි දිගටම අරගෙන යන්න ඕන. ටුවරිස්ට්ලා ලංකාවට ගෙන්නන්න ඕන. මගීන්ට මෙහෙට එන්න අවස්ථාව සැලසලා දෙන්න ඕන. අන්න ඒ නිසයි මේ කරන්නේ හැම වෙලාවෙකදී මන්ත්‍රය ජප කරන වගේ කියනවා. මේ ඇයි මේව ගන්න කියලා. ඒ නිසා ඒකට ගැනීමට හේතුව ඒ බවත් විශේෂයෙන්ම කියන්නට ඕන. ඒ වගේම මම කියන්නට කැමති විශේෂයෙන්ම අද මන්ත්‍රීතුමන්ලා අසපු ප්‍රශ්න වලට උත්තර දීලා ඉතුරු වැඩ ටික මම කියන්නම්. මහනුවර එයාපෝර්ට් එකක් හදන්න ඇත්තේ ඇයි කියලා ඇහුවා. මේ පිළිබඳව මට ලැබිලා තියෙන උපදෙස් තමයි එයාපෝර්ට් එක හදන්න යනකොට ගරුතර මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසී ජනතාව විශාල විරෝධයක් පළ කරලා තියෙනවා. ඒ නිසා තමයි එක නතර වෙලා තියෙන්නේ. ඊළඟට සී ප්ලේන්ස් ඇයි වස්සන්නේ නැති කියලා. ඒක අපිට අයිති කාර්යයක් නෙවෙයි, ඒවා පෞද්ගලික සමාගම් වලින් කරන දෙයක්. අපේ උතුරේ වෙනුවෙන් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ ඥාති සංග්‍රහය සහ මිතුරන් පෝෂණය කිරීම තමයි මේ අමාත්‍යාංශයෙන් කරන්න කියලා. මම කියන්නට කැමතියි මගේ කිසිම ඥාතියෙක්වත් මිතුරෙක්වත් මම කිසිම අධ්‍යක්ෂක මණ්ඩලයකට දාලා නැහැ. මම ඉතාම පාරදෘශ්‍ය භාවයෙන් යුතුව වෘත්තිකයන් ඒවට මම පත් කරලා තියෙනවා. ඒ යුගය අවසන් ඒ බව කියන්නට ඕන. ඊළඟට එතුමා ඇහුවා මේ KKS ඒ වගේ පලාලි ගුවන්තොටුපළ අපි තමයි හදලා මම සකස් කරලා ඒ සඳහා අවශ්‍ය ආධාර ලබාගෙන අපි ඉන්දියාවට ආරාධනා කරලා ප්ලේන්ස් ගේන්න කියලා. දැන් මාස ගාණක් මාස දෙක තුනක් ගිලාවේ නැහැ. දැන් දොළොස්වෙනිදා ප්ලේන්ස් ගේනවා කියලා තියෙනවා. එතකොට ඒක අපි පටන් ගන්නවා පමණක් නෙවෙයි, ධාවනපතිය මගේ නියෝජ රාජ්‍ය ඇමතුමා වගේ දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය කටයුතු අපි කරනවා. ඒ වගේම KKS ෆෙරි සර්විස් එක විශේෂයෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර ඒ නැව් සේවාව මගේ නැව් සේවාව ආරම්භ කිරීම සඳහා දැන් දෙපාර්ශවයක් ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි මාසයක් ඇතුළතදී ඒක සාකච්ඡා කළේ ඒක එයට බාර දෙනවා. ඒත් එක්කම අපි තවත් පාරදෘශ්‍ය භාවයකින් යුතුව ඉල්ලීම් කැඳවලා තියෙනවා. ඒ විදිහටම තලේ මන්නාරං වලටත් එන්ඩ සහ මේ කේ කේස් වලට එන්ඩ අවශ්‍ය කැමති අයට එන්න කියලා. ඉතින් ඒ නිසා මම කියන්නට කැමති උතුරේ වංශීතුමාට විශේෂයෙන්ම මඩකලපුව ගුවන් තොටුපොල අපි විශේෂයෙන්ම ගුවන් පියාසර පාසැල් සඳහා අපි දැන් වෙන් කරලා තියෙනවා. ඒ අන්තර්ජාතික ගුවන් තොටුපොල බෝට අපි ප්‍රකාශයක් පත් කරලා තියෙනවා. අපි කිසිසේත්ම ඒ වගේම පලාලි ගුවන් තොටුපොල සඳහා පැමිණෙන යානාවන් සඳහා අයකරන මුදල 150කින් අඩු කරලා තියෙනවා. මේ ඔක්කොම කරේ උතුරේ ජනතාව වෙනුවෙන්, නැගෙනහිර ජනතාව වෙනුවෙන්. අපේ රජය දකුණේ ජනතාව ගැන පමණක් නෙවෙයි, ඊටත් වඩා අපි උතුරේ සහ නැගෙනහිර ජනතාව පිළිබඳව ඉතාම හොඳ හදවතකින් කටයුතු කළ තියෙන බව මම ප්‍රකාශ කරන්න කැමති. ඔවුන්ට හැම වෙලාවෙම ඕන අපි යට සලකන්නේ නෑ කියලා කියන්න. නමුත් අපි දෙන දෙයින්වත් ප්‍රයෝජනය ගන්න ඒ අය දන්නේ නෑ. ඒකත් කියන්නට ඕන. ඊළඟට මම කියන්නට කැමති අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගම පිළිබඳව. දැනට පහුගිය අවුරුදු දෙකේ අපි අලාභයක් ලැබුවා. විශේෂයෙන්ම ගමීන් මගීන් අපිට 25,000ක් 30,000ක් මාසයකට එන ගාන මගීන් ඉතාම 1,000කට 1,500කට පල්ලෙහාට බැස්සා. ඉතින් එතකොට කොවිඩ් වසංගතය ආවා. නමුත් දැන් අපිට මගීන් 15,000ක පමණ ප්‍රමාණයක් එනවා. ඒ නිසා මේ අවුරුද්දේ අපි ලාභාංශයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා අපිට දැන් හොඳ මාවතකට අපි පිවිසලා තියෙනවා. ඒ නිසා නමුත් අපිට මත්තල සහ අනිකුත් පර්යන්ත ගුවන් තොටුපොල් පොළවල් අපේ මඩකලපුව ඒ වගේ ගුවන් තොටුපොළෙන් අපිට අලාභයට දුවන්නේ, රත්මලාන අලාභයට දුවන්නේ. මත්තල සඳහා අවුරුද්දකට බිලියන 1.6ක් අපි වියදම් කරනවා. ලැබෙන්නේ ඉතාම ස්වච්ඡමක මුදලක්. නමුත් මත්තල ගුවන් තොටුපොළත් අවශ්‍යයි. දෙවෙනි ගුවන් තොටුපොළක් වශයෙන් හදිසියකදී ගුවන් යානාවක් බැස්වීම වගේ කාරණාවන් සඳහා නමුත් මත්තල ගුවන් තොටුපොළ අපි ඵලදායී ලෙස දියුණු කරන්නට නම් අපේ ආර්ථික දියුණුවත් සමගම අපේ සංචාරක ව්‍යාපාරයත් සමගම දියුණු වීමත් සමගම තමයි ඒ අපිට කළ හැකි වෙන්නේ. ඒකත් කියන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම වීත හේවත් මන්ත්‍රීතුමා මතු කරා අපේ කටුනායක ගුවන් තොටුපොළේ මේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් කොහොමද දීලා තියෙන්නේ කියන කාර්යය පිළිබඳව. මම කියන්නට කැමති මේ ඩියුටි ෆ්‍රී ෂොප්ස් වලින් විශේෂයෙන්ම ඕ කැටගරි කියලා අපි කියන්නේ ලොකු ඩියුටි ෆ්‍රී ෂොප්ස් දෙකක් තියෙනවා. ඊට අමතරව තව ඩියුටි ෆ්‍රී ෂොප්ස් ගණනාවක් තියෙනවා. පහුගිය කාලෙදී මේව දෙන අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවට මාසික අවුරුද්දකට මිලියන 6ක් විතර සංචාරකයෝ ආවා. මාසිකට දවසකට 25,000ක් විතර ආවා. අන්තිමේදී ඒවා ඒ සෑම සාප්පුවකම වෙළඳාම ඉතාම පහත මට්ටමකට බැස්සා. මොකද සංචාරකයෝ ආපු නැති නිසා අවුරුදු දෙකක් තිස්සේ. ඉතින් ඒගොල්ලෝ අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට බෝඩ් එකට කරුණ ඉදිරිපත් කරා අපිට මේක කරගන්න බෑ, අපිට මේවා දාලා වහල දාලා යන්න තමයි අපිට වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී මට පෙරහිටපු ඇමතිතුමා සහ අධ්‍යක්ෂක මණ්ඩලය තීන්දුවක් ගත්තා මේ අයට අවුරුද්දක කාල සීමාවක් ආපහු ටෙන්ඩර් කරන්න නැතුව මේවා දිගටම දික් කරන්න ඕනේ කියලා. මොකද ඒ වෙලාවේ ටෙන්ඩර් කරා නම් ඒ වෙලාවේ ලැබුණු ගාණටත් වැඩිය අඩුවෙන් තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඒක බිස්නස් ඩිසිෂන් එකක්. ඒක මූලිමේ වශයෙන් ගන්නාලද සාධනීය වූ තීරණයක්. ඉතින් ඒ නිසා ඒක එක්කෙනෙකුට නෙමෙයි ඔක්කොටම ඒක ලබා දුන්නා. ඊට පස්සේ නැවත මේ කාල සීමාව ගියායින් පස්සෙත් ගුවන් යානය එන්නේ අරගල පටන් ගත්තා. මේ වගේ ප්‍රතිඵලයක් වශයෙන් සංචාරකෝ එන එක නතර වුණා. ඒ අවස්ථාවේදී ආය නැවත වතාවක් මේ අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය එයාපෝර්ට් ඇන් ඒවියේෂන් එකේ තීන්දුවක් ගත්තා. තවත් අවුරුද්දක් අපි මේක දීර්ඝ කරමු 10%ක් වැඩි කරලා 10%ක් වැඩි කරලා නැත්නම් මේ අවස්ථාවේදී ටෙන්ඩර් කැඳෙවුවොත් එහෙම ඉතාම සුළු ගානකට තමයි මේවා යන්නේ. ඒ නිසා මේ ආයතනයේ මූල්‍ය තත්ත්වය ගැන කල්පනා කළා තමයි ඉතාම අවංක හා සාධනීය තීරණයක් අරන් තියෙන එක තමයි මට වාර්තා කරලා තියෙන්නේ. ඒ තීරණයට මම සම්බන්ධයක් නැහැ. මොකද මම ඒ කටයුතු වලට මම ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වෘත්තිකයන් විසින් සහ ඒ පිළිබඳ දැනුම් තේරුම් තියෙන අය විසින් ගනු ලබන තීරණයක් තමයි ඒ ක්‍රියාත්මක කළ තියෙන කියන එක කියන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම අපේ ගුවන් සේවා සමාග එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගම මගින් වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා. මේ ගුවන් තොටුපලේ දියුණුව සඳහා වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා. විශාල මුදලක් වැය කරලා තියෙනවා. වැය කරලා දැන් ඉතාම දර්ශනීය ගුවන් තොටුපළ බවට පත් වෙලා තියෙනවා. අපිට එකම කනගාටුවට කාරණය අපේ ටර්මිනල් 2 එක දෙවැනි පර්යන්තයේ වැඩ කටයුතු කරගෙන යනකොට ලංකාව බංකොලොත් කියලා අපි ප්‍රකාශයක් කරා. ඉතින් ජයිකා සංවිධානය කිව්වා මම හමු වුණා ඔබතුමාලාගේ රට බංකොලොත් කියලා කිව්වයින් පස්සේ අපිට ණය දෙන්න බෑ. අපි ණය නවත්තනවා. ඈ ඔන්න වෙච්ච දේ ණය නවත්තනවා. IMF එකට ගිහිල්ලා මේ ගැන කතා බහ කරගෙන මේ ණය ප්‍රතිව්‍යගත කරලා එන්න. එතකොට අපි ආයේ ණය දෙන්න පටන් ගන්නම් කියලා. ඉතින් මේක තමයි ටර්මිනල් 2 ප්‍රොජෙක්ට් එකේ වෙච්ච දේ. ඒකේ ඊළඟට ඒ වුණත් අපේ මුදල් වලින් අපි විශේෂයෙන්ම සංවර්ධන වැඩ කටයුතු 13ක් අපි කරලා තියෙනවා. පැසෙන්ජර් ටර්මිනල් බිල්ඩින් ඇන් ඇසෝෂියේටඩ් වර්ක් ඒකට relocation of immigration area and passenger terminal building $1,430,000 construction of new immigration hall and electronic mall ekata $1,374,000 new bonded warehouse for electronic mall and BIA ekata $1,108,000 construction of the import cargo terminal building ekata $1,02,68,000 ඒකෙන් 150ක දැන් වැඩ ඉවර කළා තියෙනවා. cargo village entrance ඒකට $1,136,000 rehabilitation of apron and east taxiway at ratmalan airport ඒකට $1,201,000 modification of internal and external roads at bia ඒකට $1,600,000 aeronautical information management system දැන් කිව්වා මේ airport එක නවීන airport එකක් බවට පත් කරන්න කියලා ඒකට තමයි ඒකට $1,750,000 air traffic management system එකට $1,965,000 මේ අමාරු කාලෙත් අපි කරපු වැඩ instrument landing system ඒකට $1,455,000 secondary surveillance radar පිදු පිදු තලාගල තියෙන radar එක ඒ radar එකෙන් තමයි ඔය ලංකාව උඩින් පියාසර කරනු ලබන ගුවන් යාන පිළිබඳව surveillance එකක් කරන්නේ ඒ සඳහා $1,143,000 ඒකෙන් 156ක් දැන්ට physical progress එකක් තියෙනවා ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල වැඩ කටයුතු රාශියක් අපි සංවර්ධන වැඩ කටයුතු රාශියක් අපි කරලා තිනවා. ඊළඟට මම කැමති වරාය දෙස්ර හැරෙන්නට ඔබතුමා දන්නවා අපේ ගතානුගතිකව පැරණි වරායක් බවට තිබුණු කොළඹ වරාය අපි විශේෂයෙන්ම බහලු මධ්‍යස්ථානයක් බවට
කොඩ ගරු කැමැතුමනි ඔබතුමාට වැඩිපුර තව කොපමණ කාලයක් ඕන පාර්ලිමේන්තුව යළි රැස්වේ. අමතර කාලය ලබා දීමට සභාව එකඟද?
අයි.
කාරක සභාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කොළඹ විශේෂයෙන්ම වරාය ගත්තොත් එහෙම අපේ වරායේ පර්යන්ත 4ක් තියෙනවා. ජයබහලුම් අපේ සංකීර්ණ ඊළඟට ජෝන් කීසා සහ විසින් චීන සමාගම මගින් පාරේ කරන CICT එක ඊළඟට SAGT එක ඊළඟට අපි මැනේජ් කරන ජයබහලු පර්යන්තිය. මේ වගේ දැනට අපි කන්ටේනර් මේ අවුරුද්දේදී මේ වෙනකොට මිලියන 6ක් පමණ අපි ට්‍රාන්ස්ෂිප්මන් කළා තියෙනවා. මේක මිලියන 15 දක්වා වැඩි කරගන්න ඕනේ. දැන් කියනවා මේ ජියෝග්‍රැෆිකල් ලොකේෂන්, මේ තියෙන භූගෝලීය ස්ථානය මත ඇයි මේ සාගරය යන නැවකා මේකට අද්දගන්න බැරි කියලා. අපි මේ භූගෝලීය වශයෙන් මෙතන හිටියා කියලා නැවකා ඔක්කොම මෙතනට හරවගෙන ඉන්නේ නැහැ. අපි අවශ්‍ය පහසුකම් දෙන්න ඕන, අපට අවශ්‍ය ධාරිතාවක් තියෙන්න ඕනි, අපේ එෆිෂන්සි එක, අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඕනි. අහනවා ඇයි ඩුබායි වලට පුළුවන් නම්, ඇයි සිංගප්පූරුවට පුළුවන් නම් ඇයි බැරි කියලා. ඩුබායි වල වෘත්තීය සමිති නැහැ, සිංගප්පූරුවේ වෘත්තීය සමිති නැහැ, ඩුබායි වල අරගලකාරයෝ නැහැ, සිංගප්පූරුවේ අරගලකාරයෝ නැහැ. ඉතින් ඒක නිසා එහෙට නැව්වෙන්න බය නැහැ. අරගලයට ඇවිල්ලා නැව් 17ක් හරවලා ගියා. ඉතින් ඒ නිසා මේවා කල්පනා කියනකොට ටිකක් කල්පනා කරලා කියන්න ඕනේ. නමුත් අපි මේ වරාය මේ ඉන්දියන් සාගරයේ විශිෂ්ටතම වරායක් බවට පත් කිරීම සඳහා දැන් මොකද අපි කළා තියෙන්නේ? අදානිලා ගත්ත අපේ බටහිර පර්යන්තිය දැන් එක වැඩ ආරම්භ කරා. ඒක අපේ අදානිලාට දුන්නේ. අදානිලා විතරක් නෙවෙයි, ජෝන් කීස්ලක්ට 147ක් තියෙනවා ලාංකිකයන්ට. 100%ක් දුන්නේ නැහැ. එතකොට වෙන්නේ ඉන්දියාවට යන්නේ නැතුව කන්ටේනර් මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ෆීඩ වෙසස් වලින් ඉන්දියාවට යවන්න පුළුවන්. ඒක තමයි ක්‍රමෝපාය, ව්‍යාපාරික ක්‍රමෝපායක්. ඒක අපි පාවිච්චි කරේ. ඊළඟට අපේ වෘත්තීය සමිති සහ විශේෂයෙන්ම ඉල්ලා හිටියා නැගෙනහිර පර්යන්තය ඊස්ටර්න් ටර්මිනල් ECT එක, මේක දිනු කළ දෙන්න කියලා ලොකු සටනක් වෘත්තීය සමිති කරා. අපි යට ගෞරව කරනවා. ඊට පස්සේ දැන් අපි ECT එක අපි දැන් හදාගෙන යනවා. ඒක ප්‍රමාදයක් නෑ. නිකම් බොරුවට කියනවා අරක ප්‍රමාදයි මේක ප්‍රමාදයි කියලා. නමුත් මම හැම විටම සුමාන දෙකකට සැරයක් මේ පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් තියලා අපි එය පරීක්ෂා කරලා බලනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ඒ පර්යන්තය හැදුවාම අපට තවත් වරායේ ආදායමත් වැඩි වෙනවා. ඒ වගේම අපටම අයිති තවත් පර්යන්තයක් අපි ගොඩනැංගුණා. ඒක පමණක් නෙවෙයි, ජයබහලුම් පර්යන්තය සඳහාත් අපි බිලියන 5ක් පමණ දැන් වියදම් කරගෙන එයත් තවත් ඩීප් වෝටර් ටර්මිනල් එකක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු අපි කරගෙන යනවා. ඒ වගේම වරාය අපි ආදායම් ලැබලා තියෙනවා. ඉතින් දැන් නිකන් කියාගෙන යනවා මේ වරාය විකුණන්න ලොකු විකාරයි කියලා කීනකින්වත් හිතලා නැහැ. මම ඇමතිවරයා වෙනකන්නම් කවදා ඉන්නකන්නම් කවදාවත් වරායයන් පුද්ගලිකාංශයට ආය දෙන්න කැමැත්තක් මගේ නැති බවත් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සංකසන්තුරේ ගැන අපි විස්තරය කිව්වා. අපි එයක් දිනු කරනවා. ගාලු වරාය විශේෂයෙන්ම කියන්නට ඕන අපි සංචාරක වරායක් හැටියට සංචාරක නෞකා යොට්ස් පැසෙන්ජර් ෂිප් ගේන්න පුළුවන් වෙන විදිහට ඒක පුළුල් කරන්න ඕන. ඒ සඳහා දැන් අපි අභිලාෂ බාර ගැනීමේ කටයුත්තක් කරලා තියෙනවා. 3 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව්, ඒ නිසා අපිට ඒ කළොත් ඒකත් අපිට විශාල ප්‍රගමනයක් වෙනවා මේ වරාය වලදී. විශේෂයෙන්ම තිරිකුණාමලේ වරාය ඉන්ඩස්ට්‍රියල් පෝර්ට් එකක් හැටියට අපි දියුණු කිරීම සඳහා විශාල වැඩපිළිවෙලක් ගෙනියනවා. විශේෂයෙන්ම ඉල්නමයිට් වැනි ද්‍රව්‍ය වලට අගේ එකතු කරලා එතනින් එක්ස්පෝර්ට් කර කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු දැන් කරගෙන යනවා. ඒ සඳහාත් විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වරාය ක්ෂේත්‍රයේ තවත් දෙයක් තමයි මේ පැමිණ නැව්වලට තෙල් සැපයීම. දැනට අපේ ධාරිතාව තෙල් මෙට්‍රික් ටොන් 36,000ක් පමණයි විතරයි අපේ වරායෙන් පුළුවන් වන්නේ. ඒ නිසා අපි දැන් අභිලාෂ කැඳවලා තියෙනවා වරායේ තවත් ඉඩම් කැබලි 3ක් දෙන්න ආයෝජකයින්ට මේ බංකරින් ෆුවල් සඳහා. ඊළඟට විශේෂයෙන්ම ඒවියේෂන් ෆුවල් ලබා දීම සඳහා, ගබඩා කිරීම සඳහා වෙනම ඉඩම් කොටසක් දෙන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ නිසා ඒ පමණක් නෙවෙයි, වරායේ මේ සංවර්ධන කටයුතු ගෙන යන අතරම වෘත්තීය සමිති වලට අපි අහුම්කන් දීලා වැඩ කරන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි. වෘත්තීය සමිති කිව්වා මේ දූෂණ තියෙනවා, වංචා තියෙනවා, අල්ලස් තියෙනවා. මං ඒ අයම ඉල්ලන තුන්දෙනෙක් පත් කරා කොමිටියකට. කිව්වා මාස 6ක් ඇතුළතදී මේ ගැන පරීක්ෂා කරලා මට වාර්තාවක් දෙන්න, මං පියවර ගන්නම්. ඊළඟට වරායේ සේවකයන්ට තියෙන රක්ෂණයේ මදි. ඒ නිසා ජීවිත රක්ෂණයකුත් සමග ඉතා හොඳ රක්ෂණ ක්‍රමයක් ලබා දීම සඳහා දැන් අපි කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි සේවක සුබ සාධනය කිසිසේත්ම මේ අපේ කටයුතු වලදී අමතක කරලා නැති බව කියන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම දැන් මගී නෞකා විශාල ප්‍රමාණයක් දැන් එනවා, එන්න පටන් ගෙන තියෙනවා. දැනටමත් මගී නෞකා 3ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඉදිරියේදී තව මගී නෞකා 6ක් පමණ එනවා. ඒ නිසා අපි මගී නෞකා පර්යන්තය වැඩි දියුණු කිරීම අපි අනිවාර්යයෙන්ම කරනවා. කරලා කොළඹ වරායට මගී නෞකා වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය අපි කටයුතු කරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම නාවිකයන් පුහුණු කිරීම පිළිබඳව කියන්නට ඕන. ඒ පිළිබඳ අපි විශේෂ උනන්දුවක් දක්වලා මහපොළ පුහුණු විද්‍යාලය කියව එක විකුණන්න දෙනවලු අමූලික බොරුවක්. එහෙම දෙයක් නෑ. අපි දැන් මම තවත් ඉඩමක් වරාය අරන් දීලා මහපොළ පුහුණු අභ්‍යාස මධ්‍යස්ථානයේ තියෙන ධාරිතාව දෙගුණ කරලා අපි දැන් නාවිකයන් වැඩි වැඩියෙන් පුහුණු කරලා නෞකාවලට ලබා දීමේ වැඩපිළිවෙල අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැන් දැනටමත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, පිලිපීනේ වගේ රටවල් වලින් 10%ක් පමණ තමන්ගේ විදේශීය ශ්‍රමිකයන්ගෙන් ඉන්නේ නෞකාවල. අපි ඒ තත්ත්වයට අපි ගෙනියන්න රපේ ඉන්නේ 0.1%. ඉතින් ඒ නිසා ලංකාවට විදේශ විනිමය ගෙනීම සඳහා ඉතා හොඳ මාර්ගයක් තමයි නාවිකයන් වශයෙන් අපේ දරුවන් රැකී රක්ෂා නොමැති අය බලාපොරොත්තු වෙන අය පුහුණු කිරීම ඔවුන්ට විශාල පඩියක් ඔවුන්ට ලබා ගන්නටත් පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මං කිව්වා මත්තල. ඒ වගේම දැන් ගුවන් නියමුවන්ගේ ප්‍රශ්නය, ගුවන් පාලකවරුන්ගේ ප්‍රශ්නය, මේ අය රට හැර දාලා යනවලු. ඒ අය විතරක් නෙමෙයි, දොස්තරවරු යනවා, ඉංජිනේරවරු යනවා, සමහරට මෙහෙ පඩි මදි කියලා එහෙ වැඩි පඩියක් හම්බ වෙනවා කියලා යනවා. ඉතින් ඒක සමාජයේ යම් පිරිසක් මේ රට ඇතැරලා යනවා. ඒක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ වැඩි වැඩියෙන් ගුවන් නියමුවන් අපි පුහුණු කරන්න ඕන, ඔවුන්ට අවස්ථාව සලසා දෙන්න ඕනේ. විශේෂයෙන්ම ගුවන් පාලකවරුන් මම දැන් 25 දෙනෙක් ඊයේ පෙරේදා පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඉවරලා ගත්තා. මං කියෝ 25ක් නෙවෙයි, අපි 100ක් හදමු. 100ක් හදලා අපි පුළුවන් නම් එයාර් ෆෝස් එකත් අරගෙන එයාර් ෆෝස් එකකුත් අපි 50ක් 100ක් අපි හදලා තියෙනවා. එතකොට මේ විදිහේ අපි වැඩි මේ ක්ෂේත්‍රවල වැඩි වැඩියෙන් පුහුණු වීමේ අවස්ථාවල් අපි ලබා දිය යුතුයි. එහෙම ලබා දුන්නොත් අපිට මේ තියෙන ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන්. මේක සෑම ක්ෂේත්‍රයකම බුද්ධි ගලනයක් සිදු වෙනවා. ඒක අපි පිළිගන්නට ඕන. ඒ නිසා මේ ක්ෂේත්‍රයට විතරක් ඒක සීමා කිරීමට පුළුවන් කමක් නැහැ. මේ ක්ෂේත්‍රයට පමණක් ආවේනික වූ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම අපේ මන්ත්‍රීතුමෙක් කතා කරා මේ ඊගේට් පිළිබඳ වූ ප්‍රශ්නය. ඊගේට් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතා ඉක්මනින් අපි ඒවා සවි කරලා පාස්පෝර්ට් එක දාලා අතුරට යන්න පුළුවන් වෙන විදිහට අපි ඉතා සරල ක්‍රමයක් අපි සකස් කරන බවත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මත්තල ගුවන් තොටුපළ ප්‍රයෝජනයට ගැනීම සඳහා දැන් අපි අභිලාෂ කැඳවීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ඔළුවිල් වරාය පිළිබඳව කියන්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔළුවිල් වරාය පිළිබඳව ඉතා පැහැදිලිව විශේෂඥයන්ගේ මතය වෙන්නේ මේක කොච්චර හැරුවත් වැඩක් නැහැ. අද හාරලා ඉවරනකොට හෙටෙන්කොට ආපහු වැලිය ඇවිල පිරෙනවා. මේක වරායකට සුදුසු නෑ. ඒ නිසා මම විශේෂ කැබිනට් සංදේශයක් ඒ බාර දුන්නා අපේ දග්ගස් දේවානන්ද මැතිතුමාට. ඒක ධීවර වරායක් බවට පත් කරගන්න කියලා. නමුත් ඒ අවට තියෙන අනිකුත් ඉඩම් කඩම් වලින් අපිට ඒ අවට ප්‍රදේශවාසීන්ටත් රැකී රක්ෂා අවස්ථාවන් ලැබෙන පරිදි එතන සංවර්ධන කටයුතු කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු රාශියක් අපි දැන් සැලසුම් කරගෙන යනවා. එසේම කියන්නට ඕන දැන් මේ හරිත නීල ආර්ථිකයක් ගැන කතා කරා. අපේ වරාය මේ තත්ත්වයට පත් කිරීමට නම් අපි විසින් විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කරගත යුතුයි. ගතානුගතිකව කරන ලබන මේ වැඩවලින් කරන්න බෑ. අපි දැන් විශේෂයෙන්ම ECT එක විශේෂයෙන්ම අපේ දකුණු පර්යන්තය නැගෙනහිර පර්යන්තය අපි සෙමි ඔටෝමේටඩ් බොහෝ විට සේවක සංඛ්‍යාව ඉතාම අඩුවෙන් කීප දෙනෙකුගෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට තාක්ෂණය යොදාගෙන තමයි අපි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව තමයි අපි ඒ සැලසුම් කළා තියෙන්නේ. ඒ වගේම අපි විශේෂයෙන්ම දැන් කියා සිටියා අර වරාය ඉඩමක් තියෙනවා, මේ ඉඩම විකුණනවද කියලා. විකුණන්නේ නැහැ. අපි එය ලොජිස්ටික් සෙන්ටර් එකට විශේෂයෙන්ම ඒක ඉතාම අවශ්‍යයි. අපිට අවශ්‍ය ගබඩා පහසුකම් යනාදී වැඩ දියුණු කර ගැනීම සඳහා ඒ පිළිබඳව මම නෙවෙයි මීට හිත ඇමතිවරයා කාලෙදිම කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා ඒක අනුමත කරලා තිබුණා. ඒ අනුව දැන් අපි සාකච්ඡා කරගෙන යනවා වරායට වැඩි වාසිදායක ආකාරයකට අපිට මේ කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම කියනවා මේ අර නැව් සංස්ථාව ගැන කිව්වා. නැව් සංස්ථාව පිළිබඳව තියෙන්නේ අපිට තියෙන නැව් දෙකයි. නැව් ගන්න අපිට මේ වෙලාවේදී මුදල් නැහැ, සව වැඩිපුර නැව් ගන්න තියෙනවා නම් හොඳයි. මම විශේෂයෙන්ම ලංකාවේ පෞද්ගලික ආයෝජකයන්ට ආරාධනා කරා නැව් හිමියන් බවට පත් වෙන්න. බස් හිමියෝ හිටියා අපේ, ටැක්සි හිමියෝ ඉන්නවා, හෝටල් හිමියෝ ඉන්නවා, නමුත් නැව් හිමියෝ නැහැ. ඒ නිසා අපේ ඔය හුඟක් ඔය පිටරටවල සල්ලි තියාගෙන ඉන්න අපේ විශාල ව්‍යාපාරිකයෝ ඉන්නවනේ, ඒ අයට පුළුවන් නැව් ටිකක් ගන්න, බත්තල් ටිකක් ගන්න. ඒක අලුත් බිස්නස් එකක්, අලුත් ව්‍යාපාරයක්. ඉතින් ඒ නිසා අපි රජයට මේ වෙලාවේ නැව් ගන්න සල්ලි නැහනේ. නමුත් නැව් සංස්ථාව දැන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කියන්නේ ඒක විකිණීමට නෙවෙයි, එහි මැනේජ්මන්ට් එක, එහි පරිපාලනය අපි වෙනස් කිරීමට දැන් කටයුතු කරගෙන යනවා. ඒ පිළි මං හිතනවා එහි ප්‍රගතියක් තියෙනවා. දැන් අර ත්‍රිකුණක් කිව්වා, අර මේ ගල් අඟුරු ගෙනීමේ වැඩ කටයුතු කරන්නේ නැහැ කියලා. නෑ, අපි ගල් අඟුරු ගෙන එනවා. නමුත් ගල් අඟුරු ගේන්න පුළුවන් එක කාලෙකට, ඒවා ගේන්න බැරි කාලෙට අපි මේ නැව් සංස්ථාවේ නැව් වෙනත් කාර්ය සඳහා යොදවලා අපි ආදායමක් උත්පාදනය කරනවා. ඉතින් ඒ නිසා නැව් සංස්ථාව අපි වඩ වඩාත් දියුණු කරලා කිරීමට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම වරාය තුළ අපිට ආසියානු සංවර්ධන බැංකුව මගින් දැන් එලිවේටඩ් හයිවේ එකක් උඩින් යන ගුවන් පතයක් සහ පාරක් දාලා තියෙනවා. ඉතින් ඒ නිසා ටිකක් වරායේ මේ ටික තදබදයක් තිබුණත් ඒ හදලා ඉවරුණායින් පස්සේ වරායේ වැඩ කටයුතු සඳහාත් කැඩෙන ගොඩනැගිලි සඳහාත් අපිට තට්ටු 18ක බිල්ඩිමකුත් හම්බෙනවා ආසියානු සංවර්ධන බැංකුවේ ඒ මුදල් වලින්. ඉතින් ඒ නිසා අපිට වරායට අලුත් මුහුණුවරක් ලබා දීමට අපිට පුළුවන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම නැව් වඩා අපේ වරායට ආකර්ෂණය කර ගැනීම සඳහා අපි බංග්ලාදේශයට අලි සබ්‍රියම තුමා ගියා. ඉහිලතුමා සාකච්ඡාවක් පැවැත්වුවා. මට යන්න හම්බුනේ මම එහි කාර්ය බහුල හිටිය නිසා. නමුත් මම මගේ සභාපතිතුමාත් වරායේ නියෝජිත පිරිසකුත් යවලා බංග්ලාදේශයේ සමග අපි ඉතාම ඵලදායි සාකච්ඡාවක් පැවැත්වුවා. පවත්වලා බංග්ලාදේශයට වැඩියෙන් අපේ ෆීඩර් වෙසල්ස් යවන්න, කන්ටේනර් අපේ තුලින් යවන්න ඒ වැඩ කටයුතු අපි දැන් කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ වරාය දියුණු කිරීම සඳහා සහ වරායේ ධාරිතාව වැඩි කළා, වරායට වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා අපි ගත යුතු පියවරවල් සියල්ලම වගේ ගැනීමට අපි අවශ්‍ය මූලික කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථික අවපාතයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා වරාය හා ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඒරෝෆ්ලොට් ෆ්ලයිට් එක ආවේ නැහැ. නමුත් අපි කොහොම ඔවුන් අවසානදී කිව්වේ ඒරෝෆ්ලොට් ෆ්ලයිට් එක එන්න නම් මට ලියුමක් දෙන්න කියලා කිව්වා අපේ අමාත්‍යාංශයට. නොකඩවා තෙල්, ගුවන් තෙල් සඳහා අවශ්‍ය ඒවියේෂන් ෆුවල් දෙනවා කියලා. මං ඉතින් බෙල්ල ගහලා ගියක් කමන්නෑ කියලා මං දුන්න ලියුම. ඔන්න එදායින් පස්සේ ඔන්න ඒරොෆ්ලට් ඔක්කොම එන්න පටන් ගත්ත විතරක් නෙවෙයි, තවත් ගුවන් යාන සමාගමක් ආවා. කොහොම හරි සීපීසී එකට කෑ ගහලා තෙල් ටික අපි ගෙන්නගෙන දැන් කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ජෙට් ෆුවල් දීලා අපි මේ සංචාරක ව්‍යාපාරයට සුවිශේෂ උදායකත්වයක් අපි අපේ ගුවන්තොටුපළුවෙන් ලබා දීලා රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ බව කියනට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ මැති ඇමතිකම් ගත්තේ අපිට පෞද්ගලික යමක් ලබා ගන්න නෙවෙයි, මේ රට වැටිලා තියෙන මේ ප්‍රපාතයෙන් ගොඩ අරගෙන අපේ දේශපාලන අනාගතය මොනවා වුණත් අපිට අවශ්‍ය වෙන්නේ මේ රට ගොඩ ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිර්භයව දුන්න ඒ නායකත්වය හා වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කියලා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතිගරු අමාත්‍යතුමනි. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ශීර්ෂ 176 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ සංඛ්‍යා 336 කාර්ක සභාව එකඟද?
ආයි.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ශීර්ෂ 110 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 228 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 229 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 230 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 231 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 232 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
නියෝජ්‍යකතානායකතුමනි, අධිකරණ බන්ධනාගාර කටයුතු හා අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පිටුව 15 විශ්වපෙළේ ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 5,800,000,000. ශීර්ෂ 232 බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිටුව 16-12 පෙළේ ඉවත් කර ඒ වෙනුවට පහත් සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. වැඩස්ථාන එක මෙහිම් වැඩස්ථාන රුපියල් බිලියන 9,797,000,000 රුපියල් බිලියන 1,034,000,000. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 68 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 232 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 233 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 234 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 235 කාර්ක සභාව එකඟද?
ආයි.
ශීර්ෂ 326 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂ 232 සංශෝධන සහිතවද ශීර්ෂ 110-176, 228 සිට 231 දක්වාද, ශීර්ෂ 233 සිට 235 දක්වාද, ශීර්ෂ 326 සහ 336 සංශෝධන රහිතවද කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම අද දින න්‍යායපත්‍රයේ 20 අංක 2 සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව හෙට දින එනම් 2022 දෙසැම්බර් මාස 6 දින පූර්ව භාග 9:30 රැස්වීමයි යෝජනා
කරන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ හෙට පස්වරු 9:30 දක්වා කල් තබමු. පෙරවරු 9:30 දක්වා කල් තබමු.